Honorable Selvaraja Gajendran, you have 4 minutes.
அவை தலைவர் அவர்களே, இந்த நிதி தொடர்பான இந்த விவாதத்திலே நான் அதற்கு அப்பால் சில விடயங்களை நான் அவசரமாக குறிப்பிட்டாக வேண்டியிருக்கின்றது. அண்மையிலே யாழ்ப்பாணத்திற்கு விஜயம் செய்திருந்த கௌரவ அமைச்சர் கெஹிலிய ரம்புவல் அவர்கள் அங்கே ஊடகங்களுக்கு கருத்து தெரிவிக்கின்ற பொழுது காணாமலாக்கப்பட்டவர்கள் பலர் வெளிநாடுகளில் சென்று வாழ்ந்து கொண்டிருப்பதாக ஒரு கருத்தை கூறியிருக்கின்றார். அந்த வேளையிலே கௌரவ அமைச்சர் உறுப்பினர் வியாழேந்திரன் அவர்களும் கௌரவ அங்கஜன் அவர்களும் உடனிருந்தார்கள். இந்த கருத்தை நான் முட்டாக மறுதளிக்கின்றேன். இது ஒரு உண்மைக்கு புறம்பான கருத்து. ஸ்ரீலங்கா இராணுவத்தினராலும் அவர்களோடு இணைந்து இயங்கிய இபிடிபி போன்ற துணை இராணுவ குழுவினராலும் கைது செய்யப்பட்டும் அவர்களிடம் சரணடைந்த பின்னரும் காணாமலாக்கப்பட்டவர்களுக்கு இந்த அரசாங்கம் பொறுப்பு கூற வேண்டும். அந்த பொறுப்பு கூறலிருந்து தப்பித்துக் கொள்ள முயற்சிக்கின்ற ஒரு நடவடிக்கையாகத்தான் அமைச்சருடைய அந்த கருத்தை நான் பார்க்கின்றேன். ஆகவே இவ்வாறான செயல்பாடுகளை நிறுத்தி இந்த காணாமலாக்கப்பட்டமைக்கு பொறுப்பு கூற முன்வர வேண்டும் என்று இந்த இடத்திலே கேட்டுக்கொண்டு, அடுத்ததாக தியாகதீபம் திலீபன் அவர்கள் தொடர்பாக அமைச்சர் அவர்கள் அவரை ஒசாமா பின்லேயனோடு ஒப்பிட்டிருந்தார். அந்த விடயத்தை நான் மிக வன்மையாக கண்டிக்கின்றேன். 2009 யுத்த முடிவிலே 11 வயது பாலகன் பாலச்சந்திரன் அவர்கள் ஸ்ரீலங்கா ராணுவத்தினரிடம் சரணடைந்த பொழுது அவருக்கு தண்ணீரும் கொடுத்து பிஸ்கெட்டும் கொடுத்த பின்னர் அவர் சுட்டு படுகொலை செய்யப்பட்டிருந்தார். இவ்வாறு படுகொலை செய்தவர்கள் ஒசாமா பின்லேயனுக்கு ஒத்தவர்களா, அல்லது எங்களுடைய இனத்தினுடைய உரிமைக்காக 12 நாள் உண்ணா நோன்பிருந்து உயிர் நீத்த மாவீரன் திலீபன் எங்களை பொறுத்தவரையில் ஒரு மாவீரன் என்பதை அவர் நினைவில் கொள்ள வேண்டும் என்று இந்த இடத்திலே வலியுறுத்தி கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அத்தோடு இபிடிபி அமைப்பினுடைய தலைவர் கௌரவ உறுப்பினர் அமைச்சர் டக்ளஸ் சிவானந்தா அவர்களும் தியாகதீபன் திலீபன் அவர்கள் தொடர்பாக மிக கேவலமான விமர்சனங்களை முன்வைத்திருக்கின்றார். அவர்களுடைய சரித்திரத்திலே அவர்கள் 30 ஆண்டுகளாக விடுதலை போராட்டத்தை காட்டிக் கொடுத்தவர்கள். ஆனால் திலீபன் அவர்கள் எங்களுடைய இனத்தின் விடுதலைக்காக போராடினர் என்பதனை இந்த இடத்திலே பதிவு செய்து கொண்டு, அதை தொடர்ந்து வடமராட்சி யாழ்ப்பாணம் மாவட்டத்திலே கரவட்டி பிரதேச செயலாளர் பிரிவிலே துன்னாலை தெற்கு கிராம சேவகர் பிரிவில் யாக்கரை சந்தி பகுதியிலே தனியாருடைய காணி சுவீகரிக்கப்பட்டு ராணுவத்தினர் அங்கே முகாம் அமைத்துக் கொண்டிருக்கின்றார்கள். அந்த செயல்பாடுகள் உடனடியாக நிறுத்தப்பட வேண்டும் என்று இந்த இடத்திலே வலியுறுத்திக் கொள்வதோடு, அதோடு கடந்த 8 வருடங்களாக யாழ்ப்பாணம் மாவட்டத்தைச் சேர்ந்த அரச வேலைவாய்ப்பு பெற்றவர்கள் அபிவிருத்தி உத்தியோகத்தர்களாக நியமிக்கப்பட்டவர்கள் அதற்கு வெளியே வடமாகாணத்தின் 4 மாவட்டங்களிலே பணியாற்றிக் கொண்டிருக்கின்றார்கள். அவர்களுடைய காலப்பகுதிகள் முடிவடைந்த பிற்பாடும் அவர்கள் இடமாற்றம் வழங்கப்படுவதற்கான ஏற்பாடுகள் எதுவும் செய்யப்பட்டிருக்கவில்லை. அதனால் அவர்கள் மிக மோசமாக உளவியல் ரீதியான பாதிப்புகளுக்கு உள்ளாகி இருக்கின்றார்கள். அவர்கள் வேலை செய்கின்ற இடங்களிலே அவர்களுக்கான தங்குமிட வசதிகளோ சீரான போக்குவரத்து வசதிகளோ இல்லை. ஆகவே அவர்களுடைய இடமாற்றம் உடனடியாக இந்த 2021 இடமாற்றம் தொடர்பாக வெளியிடப்பட்ட சுற்றுச்சூழலின் அடிப்படையிலாவது உடனடியாக வழங்கப்பட வேண்டும் என்பதனை இந்த இடத்திலே வலியுறுத்தி கேட்டுக் கொள்ள விரும்புகின்றேன். அத்தோடு மன்னார் மாவட்டம் முள்ளிக்குளம் கிராமத்திலே முசலி பிரதேச செயலாளர் பிரிவிலே முள்ளிக்குளம் கிராமத்தில் இருந்து 2007 300க்கும் மேற்பட்ட குடும்பங்கள் ராணுவத்தினரால் பலவந்தமாக வெளியேற்றப்பட்டிருந்தார்கள். அதாவது அந்த பிரதேசம் ராணுவத்தினரால் ஆக்கிரமிக்கப்பட்ட பிற்பாடு எந்த தேவையும் இல்லாமல் அந்த மக்கள் வெளியேற்றப்பட்டார்கள். வெளியேற்றப்படுகிற பொழுது மன்னராயர் அங்கே தலையிட்ட பொழுது அவருக்கு சொல்லப்பட்டிருந்தது 3 நாட்களிலே அந்த மக்கள் மீளக்கூடிய வரை அனுமதிக்கப்படுவார்கள் என்று சொல்லி சுமார் 25 கிலோமீட்டர்கள் அந்த மக்கள் கால்நடையாக கொண்டு செல்லப்பட்டு வெளியேற்றப்பட்டவர்கள் இன்று வரை மீளக்கூடிய வரை அனுமதிக்கப்படவில்லை. ஏக்கருக்கு மேற்பட்ட வயல்நிலங்களும் 5 விவசாய குளங்களும் இன்னமும் ராணுவத்தினருடைய ஆக்கிரமிப்பில் இருக்கின்றது. அவர்களுடைய கடற்தொழில் அனுமதிக்கப்படவில்லை. அங்கே ஆற்றிலே மீன்பிடி செய்கின்ற அந்த மீனவர்களுடைய மீன்பிடி தொழிலும் அனுமதிக்கப்படவில்லை. ஆகவே இந்த மக்கள் உடனடியாக குடியேற்றப்படுவதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும். படையினர் அந்த இடத்திலிருந்து விலக வேண்டும் என்று வலியுறுத்தி கேட்டுக்கொண்டு, அடுத்ததாக யாழ்ப்பாணம் நல்லூர் பிரதேச செயலாளர் பிரிவிலே மணியந்தோட்டம் பகுதியிலே இருக்கின்ற சுமார் 200க்கும் மேற்பட்ட மாணவர்கள் அங்கிருந்து 7 கிலோமீட்டர்களுக்கு அப்பாலே பாடசாலைகளுக்கு செல்கின்றார்கள். அந்த இடத்திலே ஒரு ஆரம்ப பாடசாலை ஒன்று அமைக்கப்பட வேண்டும் என்பது அந்த கிராம மக்களுடைய எதிர்பார்ப்பாக இருக்கின்றது. அங்கிருந்து செல்லுகின்ற மாணவர்கள் சுமார் 170 பேர் 7 கிலோமீட்டர்களுக்கு அப்பால் இருக்கின்ற ஒரு பாடசாலையில் கல்வி பயில்கின்றார்கள். ஆனால் அந்த பாடசாலையில் அந்த கிராமத்தைச் சேர்ந்த வெறும் 30 மாணவர்கள் மட்டும்தான் கல்வி பயில்கின்றார்கள். ஆகவே இந்த மணியந்தோட்டத்தை மையப்படுத்திய அந்த பகுதியிலே ஒரு பாடசாலை ஒன்று அமைக்கப்பட வேண்டும் என்பதனை வலியுறுத்துவதோடு, அம்பாறை மாவட்டம் பொத்துவில் பிரதேச செயலாளர் பிரிவிலே ஊரணியில் இருக்கக்கூடிய கனகர் கிராமத்தில் இருந்து வெளியேற்றப்பட்ட 300 மேற்பட்ட குடும்பங்கள் இன்று 90 ஆண்டிலிருந்து இன்று வரை மீள்குடியமர அனுமதிக்கப்படவில்லை. அவர்களும் உடனடியாக மீள்குடியேற்ற நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்று இந்த இடத்திலே வலியுறுத்தி கேட்டுக் கொண்டு விடைபெறுகின்றேன்.
தேங்க்யூ. Honorable Anura Pradesh Niyapa.
Yeah.
What is the point of order? Sorry.
Rajay Pilibandhu, Hamudawa Pilibandhu, Nomagyavana Kata Prakashayata Patkala, Hamudawa Evelave Tathwadinneka Yuddhe Kalamisak, Me Pudjamai Gatane Kalene, Me Sampurna Asatya Katawa, Mukada පැහැදිලිව අපි මතක් කරන්න ඕන එවල යුද්ධය අවසන් කළා.
Thank you. It's not a point of order.
රජයේ විසින් යුද්ධය අවසන් කළා.
Honorable Anura Pradesh Niyapa, you have 5 minutes.
මේ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අපි ඉතාමත්ම හොඳ වැදගත් සාකච්ඡාවක් අපි ඉන්නේ. මම හිතන්නේ මේ වෙලාවේ අපි කියන්න ඕනේ විශේෂයෙන් අපේ රටේ මේ ආර්ථිකය පසුගිය ආණ්ඩුව කාලේ ඉතා හොඳින් පැවතුනේ නැහැ. මම කබීර් රෂීම් මන්ත්‍රීතුමා එක්ක කතා කරනවා මම අහගෙන හිටියා. එතුමා කියන හැටියට ඉතාමත්ම හොඳ ආර්ථික කළමනාකරණයක් තිබුණා කියලා තමයි එතුමා කිව්වේ. නමුත් ඒක එහෙම වුණේ නැහැ කවදාවත්. මොකද ඒක 2019 වෙනකොට ලංකාවේ විවිධ ශ්‍රේෂ්ඨවල තිබෙන පසුබැසීම් තමුන්නාංශ කිව්වේ නැහැ. විවිධ ශ්‍රේෂ්ඨවල පසුබැසීම් ඇතුව තමයි තමුන්නාංශලා මැතිවරණකට ගියේ. ඒ මැතිවරණට ගිය නිසා තමයි ඒ ගිය නිසා කෑනුග ඉන්නකෝ, ඔයා අහගෙන ඉන්නකෝ, ඔයා මොකද දඟලන්නේ? ඔයාට ඔයාලා වාගෙන I have not seen you behaving like this. What has happened to you? Now listen. පාපි මතක තියාගන්න ඕනේ 2%කට වඩා අඩු ආර්ථික වර්ධනයක් එක්ක තමයි, එහෙම නැත්නම් ඍණ ආර්ථික වර්ධනයකට ඇත්ත කතාව ගිහිල්ලා තමයි 2019 තමුන්නාංශලා මේ ආණ්ඩුව අවසන් කරන්නේ. මං ඊට වඩා චෝදනා කරන්න යන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මං තමුන්නාංශලට දැන් ඉන්නකෝ කියනකම් අහගෙන ඉන්නකෝ, මං කියන්නේ ඔයා ගැන, ඕගොල්ලෝ ගැන. ඔයා කොහේට පැනලා දඟලන්න එපා. ඉතින් ඒ නිසා මම තමුන්නාංශලට කියන්නේ, අපේ රජය බලයට පත් වුණාට පස්සේ අපි සියලු දෙනාටම විතරක් නෙමෙයි මුළු ලෝකෙටම අද මේ කොවිඩ් ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. මේකත් එක්ක ආර්ථිකයක් පවත්වාගෙන යනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මම දන්නවා මේ ගැසට් තුනක් ගැන අපි කතා කරනවා. ඇයි මේ ගැසට් තුන ගැහුවේ? ගැසට් තුන ගහන්න උනේ අපේ රටේ ආනයන ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නකට වඩා අපිට තිබෙන ආදායම් ප්‍රමාණය අඩු වුණා. අපේ රට අහගෙන ඉන්න ආදායම් ප්‍රමාණය අඩු වීම නිසා තමයි අපිට කරන්න උනේ. එහෙම කරන්න සිද්ධ වුණ නිසා දැන් අපි ක්‍රමානුකූලව මේක දැන් හෙමින් සීරුව අපි විවෘත කරගෙන යනවා අවශ්‍යතාවයට. ඒ නිසා තමයි මම කිව්වේ අපි යම් යම් මංශවල කැපී පෙනෙන වෙනස්කම් හෙමින් කරගෙන යනවා. මම තමුන්දාංශ දන්නවා මේක අපිට හුදකලාව ගන්න පුරම ප්‍රශ්නයක් නෙවෙයි. හුදකලාව කතා කරන එක තේරුමක් නැහැ. මේක මුළු ලෝකෙම රටවල් වලට එක සමානව බලපාලා තියෙනවා. අපිටත් බලපාලා තියෙනවා. ඉතින් අපි ඒකෙදී තීන්දුව කරලා තියෙනවා ආනයන පුළුවන් තරම් අපි සීමා කරලා අපනයන වැඩි කරලා සහ කෘෂිකර්මාන්ත දියුණු කිරීමේ ව්‍යාපෘතියකට යන්න ඒක අපිට කරන්න වෙනවා. ඒ නිසා මේ පිළිබඳව මම හිතන්නේ දීර්ඝ කාලයක් අපේ රටේ රජයවල් මේ පිළිබඳ අවධානයක් යොමු කළා තිබුණා කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නවත්වීම අපි කරන්නේ මේ අද ලෝක
Honorable member, you have 2 more minutes.
තත්ත්වය නිසා මම අත් වශයෙන්ම අපි ගත්තොත් ආසියාව සහ යුරෝපය ඒ වගේම අනිකුත් දියුණු රටවල් වල ඇමරිකාව මේ සියලු රටවල් වල ආර්ථික පසුබැසීම් තියෙනවා. නමුත් අපි මේ අතරතුරේ අපි ගත්ත ආර්ථික ක්‍රමවේද නිසා ඉතාමත්ම හොඳ ආකාරයට මේක දියුණු වෙමින් යනවා. ඉතින් මේ කොවිඩ් වසංගතය කියන එක අපි කාට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඊයේත් අපි දකින්න ඇති බ්‍රැන්ඩික්ස් කම්පැනිය දැන් ක්‍රමානුකූලව එකේ ඉන්න ක්ලස්ටර් එක වැඩි වේගෙන යනවා. ඉතින් මේවා ආවේ කොහොමද කියලා අපි දන්නෙත් නැහැ. ඉතින් මේ එකම අපේ නිෂ්පාදන කාර්යාවලියේ අඩපණ වීම සිද්ධ වෙනවා. මේක අපිට විතරක් නෙමෙයි ඔය ලෝකෙට ප්‍රසිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ අතරතුර ආර්ථිකයක් කලමනාකරණය කිරීමේදී කිසිම ප්‍රශ්නයක් නැතුව ඍණ මට්ටමට ගෙනාපු ගියාණ්ඩුවට වඩා හොඳට අපි මේ කලමනාකරණය කරන්න ක්‍රියා කරනවා කියන එක තමයි මේ කිව්වේ. ඒ නිසා මේ අවුරුද්දේ අයවැයක් නැති වුණත් අපි අයවැයක් ගේන්න ලෑස්ති වෙලා ඉන්නෝ මේ අවුරුද්ද අන්තිම වෙනකොට. ඒ වෙනකොට ඊළඟ අවුරුද්දේදී අවශ්‍ය කරන අරමුදල් සපයා ගන්න, ඒ වගේම අරමුදල් වලින් රට වැඩ කරන්න අවශ්‍ය කරන කාරණාවලට අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා රටේ සියලුම අත්‍යවශ්‍ය සේවා මේව තත්ත්වයට පවත්වාගෙන යන්නත්, ඒවා කිසිම ආකාරයක අඩුපාඩුවක් නොවන්නත් අපි කටයුතු කරලා තියෙනවා. වාගේම අපි විශේෂයෙන්ම අපේ තිබෙන අපනයන වෙළඳාමේ කැපිපෙනෙන වර්ධනයකුත් අපි වාර්තා කරගෙන තිබෙන බව මම කියන්න කැමතියි. ඒ නිසා මේ තත්ත්වයන් යටතේ අපේ රට ඉතාම ඉහළ තැනකට ගෙනියන්න මේ වැඩ අලුත් වැඩපිළිවෙල ඔස්සේ අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ වගේම ආද ලෝකේ සාමාන්‍යයෙන් භාණ්ඩයක් එක රටක නිෂ්පාදනය වෙන්නේ නැහැ. භාණ්ඩේ කොටස් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ නිසා කොටස් නිෂ්පාදනය වෙන රටක මුළු ලෝකෙ පුරාම ඇතිවන මේ තත්ත්වයත් එක්ක වෙනස් වීමකට අපි භාජන විය යුතුයි. ඒ නිසා අපි පැහැදිලි කරලා තියෙනවා මෙවැනි අමාරු කාලයක වුණත් අපි කොහොමද ඉතාම හොඳ ආර්ථික
කලමනාකරණයක්
පැහැදිලි ලෙසම ගියාණ්ඩුවත් එක්ක සංසන්දනය කිරීමට කිසිම තේරුමක් නැහැ. ඒගොල්ලෝ හොඳට කරලා නැති ආණ්ඩුවක් සංසන්දනය කිරීම කිසි තේරුමක් නැහැ. බොහොම ස්තුතියි.
Thank you. Honorable Hector Akwa Apuami. Yeah, please, point of order.
කතාව ඔත්තුමනි සෙල්වරාජන් ගජේන්ද්‍රන් ගරු මන්ත්‍රීතුමා මේ අවස්ථාවේ ප්‍රකාශයක් කරා හමුද යුද හමුදාව මේ දරුවන් ඝාතනය කිරීමක් කරයි කියලා. දරුවෙක් ඒක නිසා ගරු කාර්ක සභා සභාපතිතුමනි මේක හැන්සාඩ්ඩකින් ඉවත් කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ ප්‍රකාශයක් කිරීම ඉතාම වැරදි මේ වගේ අවස්ථාවක. එහෙම කිසිම වෙලාවක ශ්‍රී ලංකා යුද හමුදාව ඒ වගේ අවස්ථාවකට සම්බන්ධු නැහැ. මානුෂික මෙහෙයුමක් කරේ මේ වගේ අවස්ථාවකට මේ වගේ වැරදි ප්‍රකාශයක් කිරීම ඉතාම හෙලා දකිනවා ගරු සභාපතිතුමනි.
Thank you, it's his opinion, but we'll refer it to the speaker. Thank you very much. Yes, Honorable Sanat Fonseca.
ප්‍රසුනේ මන්ත්‍රීතුමනි, මමත් ඒ කජේන්ද්‍රන් මන්ත්‍රීතුමා කියපු කතාව ගැන ඔහු ප්‍රකාශ කරා ප්‍රභාකරන්ගේ බාල පුතා කන්න බොන්න දීලා හමුදාව ඝාතනය කරා කියලා. මම එතුමා දැනුවත් කරන්න කැමති ප්‍රභාකරන් කියන ඒ ත්‍රස්තවාදී නායකයා, ඔහු ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රධානියා, හමුදා නිලැඳුමක් ඇඳගෙන හමුදා නිලධාරියෙක් හැටියට අණදුන්නා. ඔහුගේ බිරිඳ ත්‍රස්තවාදී කණ්ඩායමේ සැපයු මංශය භාර හිටුව ප්‍රධාන නිලධාරිනි, ඔහුගේ ලොකු පුතා ත්‍රස්තවාදී කණ්ඩායමේ කර්නල් කෙනෙක්, ඔහුගේ දියණිය ත්‍රස්තවාදීන්ගේ කාන්තා කණ්ඩායමේ මේජර් කෙනෙක්, ඔය බාල චූටිව පුතා ඔය කතා කරපු එයා ත්‍රස්තවාදීන්ගේ ලදරුවන්ගේ බ්‍රිගේඩ් එක, වේබි බ්‍රිගේඩ් එක, ඒකේ ප්‍රධාන අණදෙන් නිලධාරිය. දියකාන්ත ඔබතුමා හිතන්න එපා ප්‍රභාකරන්ගේ පවුලේ අහිංසකව හිටියා කියලා. ඊට අමතරව මම කියලා විතරයි ඉන්න ඔබතුමා. ඊට අමතරව ප්‍රභාකරන්ගේ පවුල විනාශ වුණා අපට හම්බ වුණේ ලොකු පුතාගේ සහ ප්‍රභාකරන්ගේ මළමිනී පමණයි. නමුත් KP ඊට පස්සේ අවස්ථාවල ප්‍රකාශ කළා තිබුණා ප්‍රභාකරන්ගේ පවුලේ බිරිඳ දියණිය අනිත් පුතාගේ මිය ගියේ කොහොමද කියලා. ඒ පොඩි පුතාගේ පින්තූරයක් අපි දැක්කා. ඒක තිබුණේ බංකරයක් ඇතුලේ ඉන්නවා. අර ද්‍රවිඩ ජනතාව අඳින විදිය සරමක් පෙරවගෙන අපට අහුවෙලා ඒ වගේ ඇදගෙන නම් බෙන්නේ නැහැ. අපට අහුණා නම් එහෙනම් අපි යාට හොඳ ෂර්ට් එකක් කලිසමක් අඳනවා. ඊට අමතරව එයා ගාව හිටගෙන ඉන්නවා යුනිෆෝම් එකක් ඇඳපු මිනිහෙක්. එයා ඇඳලා ඉන්නේ අර ඉන්දියානු හමුදාවේ අය අඳින කැලෑ ඇඳුම. ඒ කැලෑ ඇඳුම පාවිච්චි කරේ LTT ත්‍රස්තවාදීන් පවණයි. ඒකන්ත ඔබතුමා කතා ගොතන්න එපා. බොරුවට හමුදාට
වැඩ ගන්න. Honorable Hector Apuami. You have 6 minutes.
කාර්ක සභා සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද අවස්ථාව ලබා දීම සම්බන්ධව. විශේෂයෙන්ම ආනයනය පිළිබඳව, වනත පිළිබඳව, විශේෂයෙන්ම රෙගුලාසි කීපයක් සම්බන්ධව ඉදිරිපත් කළ තියෙන කැසට් පත්‍ර කීපයත්, ඒ වගේම රටේ ඇතිවලා තියෙන ආර්ථික තත්ත්වය සහ කොවිඩ් නිසා රටේ ඇතිවලා තියෙන සමාජීය තත්ත්වයත් අපි හරියට හඳුනාගෙන, ඒ වගේම රට ගැන යමක් කරන්න ආපු අලුත් ආණ්ඩුවේ තිබෙන අඩුපාඩු ටිකත් හඳුනාගෙන මේ කතාව කිරීම සුසුයි කියලා මම විශ්වාස කරනවා. අපි කොවිඩ් එක විශාල ප්‍රශ්නයක් තියෙනවා දැන් දන්නවා. අපිට කාලයක් තිස්සේ කොවිඩ් එක තිබුණා. දැන් කොවිඩ් නැවත වතාවක් ඉසෝසෝලා තියෙන එක අපේ වරදින් සිද්ධ වෙච්ච දෙයක් හැටියට තමයි අපි දකින්නේ. අපි ඒක කල්පනාකරණය කිරීමේ යම් යම් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි අඩුපාඩු සියලු දෙනාම එකට එකතු වෙලා රටක් හැටියට එකට හිතලා ඒක අඩුපාඩු ටික අපි සකස් කරගත යුතුයි. මෙතනදී පැහැදිලිව කියන්න ඕන අපි මේ වෙනකොට ආනයන සීමා කිරීමේ අපි දන්නවා කොවිඩ් වසංගතයත් එක්ක ලෝකේ ඇතිවෙච්ච ප්‍රශ්නත් රටේ ඇතිවෙච්ච ප්‍රශ්නත් ගැන අපි දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සමහර වෙලාවට අලුතෙන් අපි ආනයනය සීමා කරලා ආණ්ඩුව කියනවා ආනයනය සීමා කරන්නේ දේශීය නිෂ්පාදන වැඩි කරලා දේශීය නිෂ්පාදන වලින් රට ස්වයංපෝෂිත කරන්න ඕන නිසා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ ඇති වෙලා තියෙන අඩුපාඩු ටික ජනතාවට. එකපාරම ජනතාවට අඩුපාඩු සම්පූර්ණයෙන්ම අඩුපාඩු ජනතාවගේ ඔළුවේ දාලා ජනතාවට කොවිඩ් පැත්තෙන් එක පැත්තෙන් ප්‍රශ්නයක් එනකොට අනිත් පැත්තෙන් ජනතාවගේ ගෙදර මුළුතැන්ගේ සියල්ලම හිග වෙනකොට ඒ මුළුතැන්ගේ දේවල් නැති වෙනකොට ඒ වගේම තමුන් කරන ව්‍යාපාර කඩාවැටෙන විදිහේ ආනන ටික නතර කරනකොට ඒ වගේම එදිනෙදා පරිභෝජනයට ගන්න දේවල් වල ආනන ටික අඩු කරනකට සහ විශේෂයෙන්ම රටේ තමුන් ජීවිතේ සමාජීය ක්‍රමයට අවශ්‍ය කරන භාණ්ඩවල ආනයන නැති කරපුවම සිද්ධ වෙන කාරණාව ඊට වඩා වෙනස්. ඉතින් අපි දකින්නේ රට දේශීය වශයෙන් සුවපොයිස්ත කරන්න අවශ්‍ය කරන දේශීය කර්මාන්ත නිර්මාණය කරන වැඩසටහන අපි කරන්න. හැබැයි පැහැදිලිව ආණ්ඩුව පිළිගන්න ඕන මේ වෙලාවේදී ආණ්ඩුව කරන මේ ක්‍රමවේදය තුලින් අපි දකින්නේ ආණ්ඩුව බංකොලොත් වෙලා කියන ප්‍රශ්නේ වහගෙන තමයි මේ වැඩසටහන රටේ තුල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එතකොට මේ ඒක සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ වරද රටේ ජනතාවගේ කරපිට තියලා රටේ ජනතාව පාගල මිරිකලා තමයි ආණ්ඩුව මේ දිනවල රට පාලනය කරන්න කියන එක තමයි අපි දකින්නේ. ඉතින් මෙතනදී අපි ඉල්ලන්නේ පැහැදිලිව මේ රටේ ජනතාව හිංසාවටපත් නොකර මේකට සැලසුමක් සකස් කළ යුතුයි. ආණ්ඩුවයි විපක්ෂය අපි සියලු දෙනා එකට එකතු වෙලා අපි සමහරලාට ප්‍රශ්නයක් අහනකොට සමහරලාට උගත් සමහර බුද්ධිමත් කියලා කියන අය පට්ටපල් බොරු කියන සමහරලාට ඒ පට්ටපල් බොරු කියලා ඒක හිතනවා මහා උජාරුවෙන් එක්ක කතා කරන්නේ. බොරුව කියන්නේත් මහා උජාරුවෙන්. ඉතින් මහා උජාරුවෙන් බොරු කියලා මේ රට ගෙනියන්න බෑ. රට භයානක තැනක තියෙන ඉදිරි කාලය තුල අපි දැක්කා මේ විශේෂයෙන්ම ගත්තාම මෙතන තියෙනවා ඩිපිටි ගවනස්ලා දෙන්නෙක්ව ගෙදර යවලා තමයි මේ වැඩසටහන් සියල්ල ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපි දකින්නේ මහ බැංකුවේ ගවනස්ලා දෙන්නෙකුත් ගෙදර ඩිපිටි ගවනස්ලා දෙන්නෙකුත් ගෙදර ආරෙමින් තමුන්ට ඕන විදිහට ඒකත් පාලනය කරමින් මුදල් අමාත්‍යාංශයත් එක්ක රටත් පාලනය කරද්දී රටට බොරු කරපුවම රටේ ජනතාවට කොහෙද යන්න තියෙන ඊළඟ? ඉතින් අපි දකින්නේ රටට බොරු කියන එක නෙවෙයි රටේ ජනතාවට බොරු කරන එක නෙවෙයි පැහැදිලිව ආණ්ඩුව තමුන්ගේ තත්ත්ව ගැන පැහැදිලිව කියන රට. ඒ කියලා විපක්ෂිතත් කියන ඕන. මේක තමයි ඇත්ත තත්ත්ව රටේ සිද්ධ වෙලා තියෙන්නේ. අපි එකතෙමු රට හදන්න කිය. අපිට සහයෝගය දෙන්න රට හදන්න කියලා ආණ්ඩුව ඉල්ලන්න ඕන විපක්ෂේ. හැබැයි අද මොකද්ද කරන්නේ? අද මේ සමහර උගත්තු කියන කණ්ඩායම අර දේශපාලනය කරන හොඳ කණ්ඩායම පැත්තක තියලා මිරිකලා දාලා මහා මෙතෙන්ට අවිලා මහා අයියලා වගේ කියන්නේ පට්ටබල් බොරු කියමින් ආණ්ඩුවට සිද්ධ වෙන්නේ අවසානයේ මොකද දන්නවද? ආණ්ඩුව අමාරුවෙන් තමයි 69 ලක්ෂයක ඡන්දය අරගෙන ජයග්‍රහණය කරේ. ඒ 69 ලක්ෂ ඡන්ද දීපයකේ ප්‍රයෝජනත් ආණ්ඩුවට ගන්න බැරුව. අවසානයේ ආණ්ඩුවේ කාලයක් තිස්සේ දේශපාලනය කරලා හෙම්බත් වෙලා ආපු කට්ටියත් ගමට යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා අපි
Honorable member you have 2 more minutes.
අද දවසේදී පැහැදිලිව ඉල්ලනවා මේ ආණ්ඩුව කරුණාකරලා ඔබතුමන්ලා අද මේ වෙනකොට බංකොලොත් වෙලා ඉන්න. නිසා බංකොලොත් වෙලා තියෙන එක ගැන හංගගෙන වැඩ කරන්න සූදානම් වෙන්න එපා රටේ ජනතාවට. ඒක රටේ ජනතාවට සිද්ධ වෙන ඉදිරි කාලය තුල gedara kanda අඳින්න නැතුව gedara මැරෙන්න සිද්ධ වෙන. ඒ නිසා කරුණාකරලා රටක් හැටියට එකට වාඩි වෙලා වැඩ කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා බොරු කරන්නේ නැතිව. මොනවද දුන්නේ? වේදිකාවේ තමුනාසලා වේදිකාවේ කිව්වේ බංකොලොත් කමක් ගැන නෙමෙයි. තමුනාසලා මා හයියෙන් වේදිකාවේ කෑ ගැහුවේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන්, අපිට රට හදන්න පුළුවන්, ජනතාවට කණ්ඩ දෙන්න පුළුවන්, අඳින්න දෙන්න පුළුවන්, වාහන ටික දෙන්න පුළුවන්, බේත්‍යෙත් ටික දෙන්න පුළුවන්. මේ සියල් තමුනාසලට පරිප්පු ටික දෙන්න බැරුව ගියා, පොල් ගෙඩිය දෙන්න බැරුව ගියා, හාල් ටික දෙන්න බැරුව ගියා, ත්‍රිවිල් එක දෙන්න බැරුව ගියා, බේත් ටික දෙන්න බැරුව ගියා, මෝටර් සයිකලය දෙන්න බැරුව ගියා. බංකොලොත්කම තමුනාසලා
ආසලගේ ඇඳුම ඉදලා නෙමෙයි තමුන් ආසලගේ කතා වෙනුත් පේනවා බංකොලොත් කම. ඒ නිසා තමුන් ආසලා දැනගන්න ඕන බංකොලොත් කම රටට පෙන්වන්න නැතුව අඩු ගානේ බංකොලොත් කම ආරක්ෂා කරගන්න. ආර නිකන් කටින් කෑ ගහලා වැඩ නැහැ. ක්‍රියාවෙන් මේ රටේ ජනතාවට
honorable member your time is up please wind up honorable member your time is up
මහා විද්‍යතුන් කියන අය මෙතෙන්ට ඇවිල්ලා බොරු කියනකොට පට්ටබල් බොරු කියනවා
honorable member your time is up please wind up
තමුන් නැගිටින අලුත් පන්තිවරු හැටියට තමුන් ආසේ ගිහිල්ලා බලන්න කන්නාඩියේ
thank you
තමුන් ආසේ
ගිහිල්ලා ශාන්ත බණ්ඩාර
සාක්ෂියට තට්ටු කරලා බලන්න
you have 5 minutes
ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ හෙක්කප්පුහාමි ගරු මන්ත්‍රීතුමා ආණ්ඩුව බංකොලොත් වෙලා කියලා කියනකොට අපිට පුදුම හිතෙනවා. විශේෂයෙන්ම එතුමා අපි ආණ්ඩුව පැත්තේ ඇයි මොනා වගේද පේන්නේ ගරු සභාපතිතුමනි? ඒ ආණ්ඩුවක් බංකොලොත් වෙනවද නැද්ද කියන එකේ තීරණේ දීලා තව මාස 3-4ක්වත් නැහැ. ඒ නිසා ජනතාව හොඳට සලකලා තියෙනවා ආණ්ඩු කෙරුවාව සම්බන්ධයෙන්. එහෙනම් මම හිතන්නේ ඊට වඩා උත්තරයක් දිය යුතු නැහැ පොඩි කාලයක් තියෙන නිසා. විශේෂයෙන්ම මේ අතිගරු ජනාධිපතිතුමාගේ ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ විශේෂයෙන් බදු සංශෝධන කීපයක් ඉදිරිපත් කරන වෙලාවේ විශේෂයෙන්ම මේ සභාවෙදි මතු කරන්න අවශ්‍යයි. අපි දන්නවා අපේ රටේ මුළු ලෝකෙම කොරෝනා වෛරසයෙන් වෙලා ගනිද්දි අපේ රටට ඒ කොරෝනා වෛරසය පැමිණෙද්දි අවශ්‍ය තීන්දුව తీරන નિවැරදිව ගත්ත නිසා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරක්ෂක අංශ ඒ වගේම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සියලු අයගේ කැපවීම මහ ජනතාව ඇතුළු සියලු දෙනා උනන්දුන් නිසා අනිත් රටවල් වලට සාපේක්ෂව කොරෝනා වෛරසය අපේ රටෙන් මර්ධනය කරගන්න හැකියාව ලැබුණා. නමුත් අවාසනාවකට අපි දැක්කා නැවත වතාවක් මේ තත්ත්වය මතුවලා තියෙනවා. දැන් මේ වෙනකොට සීග්‍රීන් මේ කොරෝනා රෝගීන් වාර්තා වීම වැඩි වෙමින් පවතිනවා. මා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒ වගේම මගේ මැතිවරණ කොට්ටාසේ මේ වෙනකොට රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම මේ වෙනුවෙනුත් අද මේ වෙනකොට මේ කෙටි කාලය තුළ මේ වෙනුවෙන් ගත යුතු තීන්දුව తీරන රාශියක් අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ වගේම වර්තමාන ආණ්ඩුව සියලු වකියුතු අය හමුදාපත්තුම ඇතුළු අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මේ වෙනකොට ගත්තා. ඒ නිසා මම මේ වෙලාවේදීත් මතක් කරන්න ගරු සභාපතිතුමනි, මේවා සම්බන්ධව අපේ නීතිය හැදිලා තියෙන්නේ 1897 ආඥා පනතක් මගින් තමයි මේ නීති ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පසුගිය කාලේ අපි දැක්කා විපක්ෂයේ විසින් ඉල්ලීමක් කරා පාර්ලිමේන්තුව කැඳවන්න මේ කොරෝනා වෛරසය මර්ධනය කරන්න අවශ්‍ය නීති සම්පාදනය කරන්න කියලා. මං හිතන්නේ දැන් අපිට අවස්ථාව තියෙනවා 1897 වසූරිය ඇතුළු බෝවන රෝග හතරක් සම්බන්ධයෙන් ඒ සම්මත කරගත්ත ආඥා පනතට අමතරව අද කාලයට ගැලපෙන වර්තමානයට ගැලපෙන නව නීති සම්පාදනය කරන්න අවශ්‍ය නම් ඒ නව නීති සම්පාදනය කරන්න පුළුවන් අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. එනිසා මං හිතන්නේ අපේ සෞඛ්‍ය අමාත්‍යමේගේ
honorable member you have 2 more minutes
අවධානය යොමු වෙලා විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය මර්ධනය කිරීමට රාජ්‍යයක් හැටියට ගන්න ඕන තීරණ සියල්ල ජනතාව වෙනුවෙන් ගන්න ඉන්න වෙලාවේ පාර්ලිමේන්තුවක් හැටියට මේ වෙනුවෙන් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්න අපි සියලු දෙනාගේ සහයෝගය ලබා දිය යුතු අවස්ථාවක්. ඒ වගේම මං හිතන්නේ විශේෂයෙන් මේලයි මතක් කරන්න ඕනේ මේ බදු සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී අපි දකිනවා ස්ථායි තත්ත්වයක් නැතුව මේ බදු ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වයන් තුළ පසුගිය කාලේ අපි දැක්ක එක අවස්ථාවකදී සාමාන්‍යයෙන් අපේ රටේ ව්‍යාපාරිකයෝ මාර්ගයට ඇවිල්ලා වීදි බැහැලා තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න බෑ කියලා කතා කරපු හඬ නගපු සටන් කරපු කාල පරිච්ඡේදයක් දැක්කනම් අපි එක අවස්ථාවක්. ඒ තමයි වැට් බද්ද 15% දක්වා වැඩි කරපු අවස්ථාව. ඒක මං හිතන්නේ පක්ෂ විපක්ෂ භේදකින් තොරව සියලුම ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ අය පාරට බැහැලා වීදි බැහැලා කිව්වා ඒක දරා ගන්න අමාරුයි කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ බදු සම්බන්ධව ජාතික වශයෙන් ප්‍රතිපත්තියක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. එහෙම නැති වුණොත් එන්නේ මේ ව්‍යාපාර ශේෂ්ත්‍රීන් අය කඩාගෙන වැටෙනවා විතරක් නෙමෙයි, ව්‍යාපාර ආරම්භ කරන්න ඉන්න අය ආයෝජකයන් මේ ශේෂ්ත්‍ර වලට එන එක විශාල වශයෙන් නවතින්න ඉඩ තිබෙනවා. ඒ නිසා අපි ආනයනික බදු වෙන්න පුළුවන්, ඒ වගේ අවස්ථානුකූලව වෙනස් විය යුතු බදු තියෙනවා. නමුත් ස්ථාවරව ප්‍රධාන ජාතික වශයෙන් අපි ප්‍රධාන අංශවල බදු ජාතික ප්‍රතිපත්තියක් මත අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ගෙන ගියොත් අපේ රටේ ආර්ථිකයට මං හිතන්නේ විශාල ශක්තියක් එනවා. ඒ වගේම ඒකට විතරක් නෙමෙයි අපේ රටේ ආර්ථිකයට බලපාන සෑම ක්ෂේත්‍රයකටම ජාතික ප්‍රතිපත්තියෙන් හැදිය යුතු හොඳම කාලය කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් එතුමා විශේෂයෙන්ම ක්‍රමවේද පිළිබඳව කතා කරන යම්කිසි නිශ්චිත ක්‍රමවේදයකට සෑම ක්ෂේත්‍රයක්ම ගොඩනැගිය යුතුයි කියලා කල්පනා කරන නායකෙක් වශයෙන් විශේෂයෙන්ම මේ වෙලාව තමයි හොඳම වෙලාව ඒ ජාතික ප්‍රතිපත්තියෙන් ක්‍රියාත්මක කරන්න. දැන් බලන්න විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොත් පසුගිය අපේ 2010 2015
වගේ member your time is up please wind up
ක්‍රමවේදයක් ගෙනාව දීතික පාසල් සම්බන්ධ. ඒක පහුගිය ආණ්ඩුව වෙනකොට ඒක ළඟම පාසල හොඳම පාසල කියලා අර හොඳ වැඩසටහන නැවැත්තුණා. දැන් අපේ ආණ්ඩුවෙන් නැවත ජාතික පාසල් 1000ක් සංවර්ධනය කිරීම ව්‍යාප්ත වෙනවා. මං කියන්නේ මේ හැම එකක්ම අපේ රටේ ආර්ථිකයත් එක්ක ගැට ගැහිලා තියෙන නිසා මේ සෑම ආර්ථිකයට බලපාන සෑම ක්ෂේත්‍රයකටම ජාතික ප්‍රතිපත්තියක් මේ උත්තරීතර පාර්ලිමේන්තුව යෝජනා ස්ථිරත්වයෙන් අපි සකස් කරගන්න පුළුවන් වුණොත් රටේ ආර්ථිකය මේට වඩා ශක්තිමත් කරන්න හැකියාව ලැබෙනවා කියන එක බොහොම පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. ස්තුතියි.
Thank you. Honorable Rohan Bandara, you have 6 minutes.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, අද විශේෂ අවශ්‍යතාවක සභා අමතන් ලැබීම පිළිබඳව සතුටු වෙන ගමන්ම විශේෂයෙන්ම ලංකාවේ මේ වෙනකොටත් ආනයනයන් විචිත විදියට සීමා කරමින් විවිධ කටයුතු පවත්වාගෙන පනවගෙන සීමා කරලා හිර කරගෙන ඉන්නවා. හැබැයි දැන් අද වෙනකොට දැන් මෙතුමලා අපි හැමෝම කතා කරනවා අපේ රටට අපි නොදන්න තැනකින් කොතනින් හරි තැනකින් අපේ රටට කොරෝනා ඇවිල්ලා. අපේ රටට උඩින් තිබිච්ච ඉන්දියාවට තමයි ලෝකයේ දැන් දෙවෙනි තැනට වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වෙන දැවැන්තම කොරෝනා ව්‍යාප්තිය සිද්ධ වෙන රට බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපේ රටට ඉන්දියාවෙන් දැන් ප්‍රධාන වශයෙන් හොරෙන් එන්න තමයි වැඩ කටයුතු. දැන් කහටුක ඉන්දියාවෙන් හොරෙන් එනවා. දැන් කුඩු කහුගේ කාලේ හොරෙන් එනකොට සීමා දාලා මුහුදු මාර්ගෙන් ආරක්ෂා කරන පවත්වන හිටියා. කේරළ ගංජටිකාව එව රැකගෙන හිටියා. හැබැයි දැන් අද කහටික එනවා ඒ විදිහට. කහටික පරීක්ෂම් කරගන්න කහටිකේ මෙරටේ තියෙන හිගේ පුයවන්න ආණ්ඩුවක් වැඩපිළිවෙලක් නැහැ. එතකොට ඒ ටික හොරෙන් එනකොට ඒකද කහකුඩු ගෙනියන එකත් අර හෙරොයින් ගෙනියන තැනටත් පත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ හරහා ඉන්දියාවේ ඉඳලා දැන් අපිට බෝට්ටු මාර්ගෙන් කොරෝනාත් ඇවිල්ලා තියෙනවා. මේ කොරෝනා ආපු ක්‍රමය කොහොමද? ඉන්දියාව හරහා එන නැව් බෝට්ටු වලින් දීවරින් හරහා අපේ රටට එන්න පුළුවන් කොරෝනා රෝගීන්. හැබැයි අපේ රට හරහා නැවත ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ නිසා මේවා පිළිබඳ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවද? අපේ රට කොරෝනා ආනයන වෙලා තියෙනවා දැන් අද වෙනකොට. අනිත් දේවල් සීමා කරන වගේම අපේ රටේ මහලොකුවට අපි උජාරුවෙන් කතා කරේ අපි කොරෝනා ජයගත්තු රටක් විදියට. හැබැයි අපි දෙවෙනි රැල්ලට සූදානම් වුණ නැහැ. අද අපි මේ ආකාර අපිට ලොකු අවධානමක් තිබුණා අපේ රට උඩින් ඉන්දියාව. ඉතින් මේ ගැන අවධානය යොමු කරන්න තිබ්බ අපේ රට දූපතක් විදියට අපේ රට ඒ පැත්තෙන් උදවියට රෝගීන්ට ඇතුළු උදවියට එන්න පුළුවන් රෝගෙන් ආරක්ෂා වීම සඳහා වෙන්න පුළුවන්. දෙවිඩ ජනතාව ඇවිල්ලා ජාපනයේ ආශ්‍රිත හෝ කොහෙරි තැනක ජීවත් වෙන්න පුළුවන් වටපිටාව තියෙනවා. ඒ නිසා මේකත් අපිට රැකගත යුතු තිබුණා. අනිත් පැත්තෙන් අපේ දැන් අපේ අමතුමෙක් කතා කරේ දැන් මේ කොරෝනා එකෙත් හරහා දැන් මේ ආනයන සීමා කිරීම හරහා අපේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න විවිධ වැඩසටහන් කරගෙන යනවා කියලා. අපි ඉස්ලාම් ලැහැත් කැමැති කෘෂිකර්මාන්තය දියුණු කරනවට අපි බොහොම සතුටුයි. කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැව් ටික ප්‍රතිසංස්කරණයට කැමැතියි. හැබැයි අපේ රටේ වැව් ටික ප්‍රතිසංස්කරණය කරනවා කියලා මෙතුවක්කල් මං කියන්නේ ආණ්ඩුව මේ පැත්ත සහ මේ පැත්ත දෙපැත්තම මම කියන්නේ හදන්නේ වැව් බන්ට් එක. වැව් බන්ට් එක හැමදාම ගොවියා කොහොම හරි කරලා ඒ වැවේ බන්ට් එක යයි. හැබැයි වැවේ ජලධාරිතාව වැඩි කරන්න කිසිම කාර්යභාරයක් විශ්වවිද්‍යාලය කරන්නේ නැහැ. කෝටි ගණන් මුදල් වියදම් කරනවා. වැවේ ධාරිතාව වැඩි කරන්න හදිස්සිය වැහි කාලයල්ලා එක්ක රොන් මඩ ව්‍යාපෘතියක් එනවා. ආපුහම රොන් මඩ ටික අයින් කරන්න කලින් වැවේ වතුර පිරෙනවා. කොන්ත්‍රාත්කාරයා ඒකේ සල්ලි ටික ගන්නවා. රොන් මඩ අයින් වුණාද නැද්ද කියලා තෝරා ගන්න බෑ. අයෙත් වැව පිරලා හිඳිලා ඉනකොට අයෙත් රොන් මඩ ටික ඒ විදිහට ඇවිල්ලා. ඒ නිසා ක්‍රමවත් වැඩපිළිවෙලක් තියනවාද මේ කෘෂිකර්මාන්තේ නැගැසිටීම වෙනුවෙන් වැව් ටික හදනකොට? අනිත් පැත්තෙන් තමා කෘෂිකර්මාන්තේ දියුණු කරනවා නම් වගාව වැඩි දියුණු කරනවා නම් අපේ රටේ ගොවියර මොනවද වගා කරන්න අපි හුරු කරන්නේ? අපි දිනු කරවන්න මොනවද කටයුතු කරන්නේ? දැන් අපේ සමහර ගොවියෝ කාලයකට හදන එළවලු ටික විකුණ ගන්න බැරුව පැත්තකට විසික් කරනවා. කෘෂිකර්මාන්තය දිනු කිරීම වෙනුවෙන් වගාබීම් ප්‍රමාණය වැඩි කරනවා නම් වැව් දිනු කරලා. හැබැයි ඊට පස්සේ ගොවියට හඳුන්ලා දෙන්න ඕනේ විශේෂ උභෝග. අපේ රටේ අත්‍යවශ්‍ය වූ කාරණා හිග වෙන බවෝග ටික වගා කරන්න වැඩපිළිවෙලක් සහ දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් නැත්තම් ගොවියා හිතුමනාපට මේ වතුර වැඩි කරලා හරි මොනවද රජයේ දෙන ආධාර උපකාර ටික අරගෙන මුකක් හරි ගොවිතනක් කරලා අවසානයේ ඒ ගොවියට ඒක විකුණ ගන්න බැරි නම් ගොවියා හිටපු තැනින් පස්සේ පල්ලෙහාට නෙමෙයි වැටෙන්නේ. අනිත් පැත්තෙන් ඒ අතිරික්ත භෝග ටික අපේ රට ආර්ථික වශයෙන් අපිට පරිහරණයට පත් වෙනවා. සම මෙහෙම ව්‍යාප්ති දියුණු කරනවා නම් මේ හිතාමතා මෙතන පාර්ලිමේන්තුව නැගිටලා කතා කරලා අපි ඔය කට්ටිය කරා විදියට නෙමෙයි අපි ලැත්ති කරන්න කියලා බොහෝ අභිමාණයෙන්
උජාරුවෙන් අපිට චෝදනා මුඛයෙන් කතා කරාට හැබැයි මෙවුවට සැලසුම් සහගත ක්‍රමවේදයක් තියෙනවාද? අද ප්‍රධාන වශයෙන් ගොවියාගේ බාන් නිෂ්පාදනයට මිලක් නැහැ. මේක තමයි ගොවියා මුණ දෙන ප්‍රධානම ගැටලුව. පොහොර ටික නිකන් දෙනවා කියනවා. අනිත් පැත්තෙන් කුෂි රසායන ද්‍රව්‍ය වල මිල දැවැන්ත විදිහට ඉහළ ගිහිල්ලා ආනයන් සීමා කරලා තියෙනවා. කුෂි රසායන ද්‍රව්‍ය ටික හරියට ඇවිල්ලා තියෙනවා. දැන් පොහොර ටික ගැන අවධානය යොමු කරගෙන පොහොර ටිකේ මිල පාලනය කරන අද කියනවා පොහොර ටික අපි දුන්නා කියලා. හැබැයි ගිහිල්ලා බලන්න ඕනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළේ ගොවි ජනතාව ජීවත් වෙන පළාත් වල පොහොර ටික ලැබෙනවද කියලා. පහුගිය කාලේ පොහොර ටික දුන්නේ නැහැ කියලා කියන්නේ හැබැයි පොහොර ටික ඒ කාලේ account එකකට සල්ලි ටික දාලා ගොවියට මිල දී ගන්න පුළුවන් විදිහට වෙළඳ පොලේ සුලභ කරලා පොහොර ඒ අවස්ථාව සලසලා දීලා තිබුණා. හැබැයි අද වෙනකොට පොහොර ටික නිකන් දෙනවා කියලා අද වෙනකොට ගම් වල පොහොර ටික නැහැ. ගොවියට පොහොර ටික ගන්න බැහැ. පොහොර හිතුවා නම් එක එක කඩවල වල එක එක මිල ගණන් වලට යන්නේ. ඒ නිසා එක එක භෝග තෝරගෙන විතරක් නෙමෙයි පොහොර ටික ගෙනල්ලා මිනිස්සු අනුභව කරන්න ගන්නේ නැහැ. පොහොර ටික භෝගයකට දාලා ඒ හරහා වගා කරන්න තමයි කටයුතු කරන්න පොහොර ටික ගන්නෙ. ඒව නැහැ. අනිත් පැත්තෙන් කුසී රසායන ද්‍රව්‍ය මේ පොහොර ගැන කතා කරනවා වගේම ප්‍රධාන වශයෙන් කතා කළ යුතු තවත් භාණ්ඩයක් තමයි ගොවියන්ට අත්‍යවශ්‍ය කුසී රසායන ද්‍රව්‍ය. කුසී රසායන ද්‍රව්‍ය වල මිල විශාල විදිහට ඉහළ ගිහලා හිතුව මනාපට මේ ගණන් නියම වෙන්නේ. අනිත් පැත්තෙන් බීජ ටික ගත්තාම ආනයන කරන බීජ වගේම අපේ රටේ ඇයි ගොවියට අවශ්‍ය කරන බීජ ටික නිෂ්පාදනය කරගන්න ක්‍රමවේදයක් නැත්තේ? දැන් අද දේවල් නතර කරනවා නම් බීජ ටික නතර කරන්නකට කොහොමද අපි ඊගාඩ වගාව ඉස්සරහට ගෙනියන්නේ? බීජ ටික මෙහෙ නිෂ්පාදනය කරගන්න පුළුවන් තාක්ෂණය ඒ අවශ්‍ය කරන ක්‍රමවේදයන් අපේ රටේ සකස් කරලා තියෙනවද ගොවියා වෙනුවෙන්? ඉතින් මෙවැනි අර හිතුව මනාපේ දැන් මේ රටේ ඩොලර කරගන්න ඕනෙකමට ආනයන සීමා කරලා ඒ හරහා බොරු කතාවක් විතරයි මේ මවපාන්නේ. මේ හරහා කිසිම සැලසුම් සහගත ක්‍රමවේදයක් තියෙනවා කියලා අපි දකින්න අපේ අර පරණ කතාවක් තිබ්බ කෙනෙක් ඉස්සරලාම මේ සංවර්ධනය ගැන හිතලා තමන්ගේ ගෙදර තියෙන ගහේ අස්වැන්න ගැන හිතලා ඒ අස්වැන්න ලැබුණාම මං අහවල් දෙය කරනවා මෙහෙම කළා අවසානේ කාර් එක ගේනවා කියලා හිතලා ඉස්සල්ලාම ගිහිල්ලා කපන්නේ ගෙදර ඒ අස්වැන්න බලාපොරොත්තු ගහ. අන්න ඒ වගේ දැනට තමයි අපේ රජයත් පත් වෙලා තියෙනස මේ වගේ දේවල් කරනවා වෙනුවට අද විශේෂයෙන්ම අවශ්‍ය කරන දේවල් කැටගරි කරලා බොහොම තෝරා බේරගෙන අවශ්‍ය දේවල් තියෙයි අපිට. එකපාරම ආනයන සීමා කරන එකට අපි කැමති. අපේ රටේ දේවල් නිෂ්පාදනය වෙනවා මෙරටේ පුරවැසි විදිහට හැම කෙනෙක්ම කැමති වෙයි. හැබැයි අපි කොහොමද එතෙන් එකපාරම යන්නේ? අපි සියලු දේවල් විදේශයෙන් ගෙනල්ලා කටයුතු කරපු රටක් විදිහට අපි එක එක භාණ්ඩ කොහොමද මේ එකපාරම සීමා කරලා මේ නඩත්තු කරගෙන යන්නේ? අද විශාල මොනවා හරි දෙයකට ගෑවිච්ච ඇමනිච්ච භාණ්ඩයක් කොහෙන් හරි එන්න ඕන අපිට විදේශයෙන්. හැබැයි ඔක්කොම ටික මේ විදිහට සීමා කරලා කටයුතු කරලා මේ ජයග්‍රහණය කරගන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම දැන් අද කහකුඩු වල ප්‍රශ්නේ තියෙනවා. අනිත් පැත්තෙන් අපේ යතුරුපැදි වල ආනයන කිරීමේ ප්‍රශ්න ටික ආනයන ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි ඒ වෙළඳ ව්‍යාපාරිකයෝ ඒ ආනයන කරන මෝටර යතුරුපැදි ආනයන කරන සමාගම් වල ඩොලරේ රුපියල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ? එයා ලැහැත්ති ණය සීමාව
ඔනරබල් මෙම්බර් යෝ ටයිම් ඉස් අප් ප්ලීස් වයින්ඩ් අප්
තියෙනවනේ අපිට තව අවුරුද්දකින්වත් මේ කාරණේ විසඳ ගන්න බැරිද? අවුරුද්දක් ගිහිල්ලා ගෙවන්න තියෙනවනම් ඇයි අපිට ඒ කාරණේට අවසර දෙන්න බැරි? ඒ නිසා මේ වගේ විශේෂ වූ අවස්ථා ගැන නම් හිතලා කටයුතු කරන්න පුළුවන් නම් මං හිතන්නේ මේක හරියට ගලපගෙන අපි ඔක්කොම පක්ෂභේදකින් තොරව මේ රටේ මේ වෙලට දින අර්බුදකාරී අවස්ථාවෙන් ගොඩ එන්න පෙළගැහෙමු කියන ඉල්ලීම කරමින් මම හිත බොහොම සතුටුයි.
Thank you. Honorable Professor Ranjit Bandara, you have 5 minutes.
ආරක සභා සභාපතිතුමනි, අද අපේ රට ඒ වගේම මේ ලෝකෙම කටයුතු කරන්නේ සාමාන්‍යයෙන් කටයුතු කරපු ආකාරයට නෙමෙයි. අපි මේකට කියනවා නව සාමාන්‍ය කියලා. කියන්න කනගාටුයි අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා ඒ පිළිබඳ කිසිම අවබෝධයක් නැතුවයි කතා කරන්න. එදා යහපාලන ආණ්ඩුව රට කරපු ආකාරය හොඳ නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව එතුමන්ලට කිසිදු අවබෝධයක් නැහැ. ඒ පිළිබඳවත් අපි කනගාටු වෙනවා. එදා 2015 අපි රට බාර දෙනකොට මේ රට සංවර්ධන මාවතට ප්‍රවිෂ්ඨ වෙලා තිබුණේ අවුරුදු 4 කාල සීමාව තුළ යහපාල ආණ්ඩුව කරපු විනාශයේ තරම තමයි අපි මේ අත්විඳින මූලික ප්‍රශ්නවලට හේතුව. ආනයන සීමා කිරීම පිළිබඳ කතා කරනවා. ඊට පස්සේ වෙනත් ආර්ථිකමය කාරණා පිළිබඳ කතා කරනවා. නමුත් මම දන්න ආර්ථික විද්‍යාවට අනුව නම් මේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යා ක්‍රමවේදයන් අපිට පාවිච්චි කරලා මේ වසංගත තත්ත්වයේ ලෝකේ පවතින වෙලාවක අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම මතක් කරන්න කැමතියි අපේ ආර්ථික ප්‍රතිපත්ති රටේ සම්පත් විකුණන එකක් නෙමෙයි. අපි එවන ප්‍රතිපත්තියක් යෝජනා කරලා නැහැ. අපේ ආර්ථික ප්‍රතිපත්තිය ලංකාව ට්‍රේඩිං හබ් එකක් කරන එක නෙමෙයි. පුරං වෙන කුඹුරුවල මල් වගා කරන්න ෆුට්බෝල් පිට්ටනි හදන්න කියන ජාතිය එකක් නෙමෙයි. අපි රාජ්‍යංශය දුර්වල කරන්න කල්පනා කරන්නේ නෑ. පෞද්ගලිකංශය විනාශ වෙන ආකාරයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කල්පනා කරන්නෙත් නෑ. අපි රාජ්‍යංශය ශක්තිමත් කරන්නේ මෙරටේ පෞද්ගලිකංශයට වඩා පහසුවෙන් තීන්දු තීරණ ගන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරන්න. අපේ රජයට නිශ්චිත වැඩපිළිවෙලක් තිබෙනවා. අපි ඉලක්කගත සංවර්ධනයකට ගමන් කරමින් ඉන්නේ. ඒ නිසා මෙරටේ බැංකු පොලි අනුපාතිකේ නැවත වාරයක් තනි ඉලක්කමට ඇවිල්ලා තියෙනවා. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න හිතකර පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ව්‍යාපාර පරිසරය තුළ තිබුණු සමහර සම්බාධක අපි ඉවත් කරලා තියෙනවා. එනිසා අපි බලාගෙන ඉඳිමු මේ ඉදිරි කාල සීමාව තුළ මෙරට නැවත වාරයක් වැඩවීමක් වන
ආකාරය.
ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, තරුණ ව්‍යවසායකින්ට අලුත් අවස්ථාවක් නිර්මාණය වෙමින් පවතිනවා. අපේ සම්ප්‍රදායික කර්මාන්තාංශයට අලුත් වටිනාකමක් එකතු වෙලා තියෙනවා. අපේ ලදරු කර්මාන්තාංශය අද සුරක්ෂිතයි. දැනටමත් අප නව නිෂ්පාදන ශේත්‍ර හඳුනාගෙන තියෙනවා. අලුත් අපනයන ශේත්‍ර හඳුනාගෙන තියෙනවා. ඖෂධ නිෂ්පාදනය සඳහා වන වැඩපිළිවෙල ක්‍රියාවට නංවලා තියෙනවා. රට තුල නිෂ්පාදන කාර්යයන් වලට වෙනදාට වඩා හොඳ පළපුරුදු අධ්‍යක්ීම් සහිත පිරිස් එම කටයුත්තට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි මේක අවස්ථාව කරගන්නට ඕන මේ රටේ ඉදිරි සංවර්ධන දශකයේ තීරණය කරන්න. ඔබතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමති. ඊයේ මෙරටේ සුවිශේෂ ව්‍යාපාර ආයතනයක් විදිහට සලකන මාස් ඉන්ටිමේට් ආයතනය තමන්ගේ කාර්ය මණ්ඩලයේ 39,000කට වසර අවසානයේ දෙන තැග්ග වතුර පෙරන්න පාවිච්චි කරන ගුරුලේත්තුවක් දෙන්න තීරණය කළා. මේ තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රධාන පෙළේ ව්‍යාපාර ආයතනයක් දේශීය නිෂ්පාදනයක් තමන්ගේ කාර්ය මණ්ඩලවලට වසර අවසාන තැග්ග විදියට දෙන්නේ. අපි මේ කටයුත්තට මැදිහත් වීම සම්බන්ධයෙන් අපේ රාජ්‍ය
අමාත්‍ය
ප්‍රසන්න රණවීර මැතිතුමාට විශේෂ ස්තුතියක් පිරිනමන්නට ඕන. එතුමා ඉතාම ඕනෑකමින් තමන්ගේ අමාත්‍යංශයේ කටයුතු මේ වුණා. ඒ නිසා අපි බලමු ඉදිරි වසර 5ක කාල සීමාව තුළ මේ 2015 සිට 2020 දක්වා විනාශ කරපු රට නැවත ගොඩගන්නට අපි මේ කරන වැඩපිළිවෙල වෑයම කොතරම් ඵලදායිද කියලා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.
Thank you. Honorable Ishaq Rahman, you have 6 minutes.
සභාපතිතුමනි, මම කතා කරන්න තියෙන්නේ පැහැදිලිම කිව්වොත් අද කතා කරනවා හැම එක්කෙනාම ආර්ථිකය ගැන. එතනදී විශේෂයෙන්ම අපි අද හාල්වල මිල වැඩිවීමක් වෙලා තියෙනවා. මේ ගැනත් අපි ආනායන අපනායනත් එක්ක එතුල් කරගන්න වෙලා තියෙනවා. විශේෂම කිව්වොත් මුළු ලංකාවම මේ ප්‍රශ්න ඇතිවෙන්න ප්‍රධානම හේතුව තමයි මම කතා කරනකොට වෙන විදිහට හිතෙන්නත් පුළුවන් පහුගිය මගම හිටපු යහපාලන ආණ්ඩුව කරගත්තු ව්‍යාපාරයුන්ට අසාධාරණ නිසා තමයි අද හාල් මිල වැඩිවීමක් වෙලා තියෙන්නේ. ඒක හේතුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතරනේ සමස්ත ලංකාවම තියෙන සියලුම සාමාන්‍ය ව්‍යාපාරිකයෝ නැත්තටම නැති කරුවා. ඒක හේතුව තමයි සාමාන්‍ය බැංකුව ඉන්ට්‍රෙස්ට් එක 20%-18% තමයි ව්‍යාපාරයුන්ට ගෙවන්න පුළුවන් ගාණක්. මම හිටපු මුදලමැති තුමාත් එක්ක නිතර කතා කරුවා. සියලම මෝල් කාර්යයන්ගේ මෝල් වහගෙන යනවා. ඒ නිසා තමයි ආනායන කරන්න වෙලා තියෙනවා. මේක නවත්තනවා නම් ගරු එමෙතුමනි, නැවත වතාවක් ලංකාව වහලා තියෙන සියලුම මෝල් ආපහු කරගෙන යන්න මේ මෝල් කාර්යයන්ට අවස්ථාවක් ලබා දෙන්න කියලා. එතුමා මොනවද කරුවේ? 100%ක් පොලි දුන්නා ව්‍යාපාරිකයන්ට. 30%කට අරන් ව්‍යාපාර කරලා ආණ්ඩුවට විතරයි බදු ගෙව්වේ, ණය ගෙව්වේ, මෝල් ඔක්කොම වහලා. අපේ සමස්ත ලංකාවෙම ඉන්න හැම එකනම දන්නවා කීප දෙනාගේ අතට තමයි මේ ව්‍යාපාර කටයුතු ගියේ. ඒකයි හා ලානායන කරුවේ කාලවදී වීමිල සාමාන්‍ය තිබ්බත් හාල් මිල වැඩි වෙන්න හේතුවක් වෙලා තියෙන නිසා මම මේ රජයේ ජනාධිපතිතුමනි ඔබතුමාටයි මුදල් ඇමැතිතුමනි ඔබතුමාටත් ඉල්ලීමක් කරනවා මේ සමස්ත ලංකාවම තියෙන සියලුම හාල් ව්‍යාපාරිකෝ නන්නතර වැටිලා ඉනවා ඔබතුමාලාට ආනායන කරන්න නැතුව හාල් අපනායන කරන්න පුළුවන් නැවත වාරයක් 104% ණය දෙනවා 25 මිලියන් මෝල් කාර්යයන්ට ඒ දීපු සීමාව කාලයේ ගිය මාස වෙනකොට ඉවරයි ඒක දික් කරලා ඒ 25 මිලියන 25 කියන සීමාව එතුමාලාගේ වටිනාකම අනුව මිලියන 50 දක්වා වැඩි දියුණු කරගෙන
honorable member you have 2 more minutes
වැඩි දියුණු කරගෙන ලංකාව ආල් අපනායන කරන එක අපන ආනායන කරන එකට නවත්තලා අපනායන කරන වැඩපිළිවෙලක් කරන කියලා ඉල්ලීමක් කරනවා ඒක තමයි ප්‍රධානම හේතුව ලංකාව අපි ඩොලර් එක වැඩිවීමක් කරන්න ඕනයි එහෙමනම් අපි මොනවාද කරන්න ඕනයි අපනායන වැඩි කරන්න ඕනයි ආනායන අඩු කරගන්න ඕනයි ලංකාව අපනායන රටක් විදියට අපි දිනු කරගත්තු තමයි ඩොලර් එක යන ගමන අපිට නවත්තා ගන්න පුළුවන් එහෙමනම් අපි ලංකාව කෘෂිකර්ම රටක් කියනවා අනේ මට හිතන දුකයි කෘෂිකර්මත් නැ කර්මාන්තත් නැ අඩු ගානන් අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ 225 දෙනාම ලැජ්ජා වෙන්න ඕනයි අද අපිට අලුපෙනටියවක්වත් හදා ගන්න බැරි රටක් විදියට අපි නිර්මාණ කරලා තියෙනවා ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ලංකාව සියලුම සම්පත් තියෙන රට ලෝකයේ අනිත් රටවලත් එක්ක සංශෝධන කරලා බලනකොට අනිත් රටවල නැතිං හැබැයි සියලුම සම්පත් තියෙන රටවල හැම එකම අපි අඩු ගානෙන් පොඩි ළමයි සෙල්ලම් කරන සංශෝධන අපි පොඩි ළමයි සෙල්ලම් කරන බඩු හැම එකම ඔව්වත් ගේනවා ගෙනාපු නැති මොනවද තියනේ කතා සභා නායකතුමනි කියන ලැජ්ජාවයි අපේ යහපාල නාණ්ඩුව කංගුම් මෙල්ලුමත් ගෙනාවා අඩු ගන්න මෙල්ලුමත් ගෙනලා තමයි අපි ලංකාව කුණු කරුවේ ඒ නිසා ඒවවල් නැතුව කවුරු රට කරුවොත් කමක් නැ ලංකාව හදන්න ඕනයි හදන ලංකාවකට අපි උදව් කරන්න ඕනයි අපනායන වැඩි කරන්න අපි ලංකාව ගොයි මහතුරුන්ට අපි අවස්ථාවක් ලබා දෙමු එහෙමනම් එදා කරපු විදියට කංගුම් ගේන්නේ නැතුව
honorable member your time is up please wind up
ලංකංගුම් ගේන්නේ නැතුව ලංකාව අපනායන කරන හොඳම රටක් විදියට අපි පත්කරනද අපි ඔක්කොම එකතු වමු ඒකට පරිසර ලංකාව තියෙනවා ඒ පරිසර නැතු රටක් නෑ ලෝකම සම්පත් තියෙන හොඳම රට ඉඳලා එයි අපි ආනායන කරලා ලෝකයේ තියෙන කුණු ටික ලංකාවට ගෙනලා අපේ සම්පත් ඩොලර් ටික අපි එවන එක නවතමු කියමින් සභාපතිතුමනි ඔබතුමාට වෙලාව දීපට ස්තුති කියලා මම සමු ගන්නවා.
Thank you. Honorable Rashan Ranasinghe, you have 5 minutes.
කාර්ය සභා සභාපතිතුමනි ආනායන සහ අපනායන පනතේ සංශෝධන කීපයක් ඉදිරිපත් කරපු වෙලාවේ අදහස් කීපයක් දක්වන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ රජයේ පත් වෙලා කොරෝනා ව්‍යසනයත් එක්ක ගත තීන්දුව සම්බන්ධයෙන් ආනායනය සීමා කරත් අපි රජයක් විදියට මේ ගත තීන්දුව ඇත්තටම මීට ගොඩක් කාලයකට පෙර ගත යුතුව තිබුණ තීන්දුවක් කියන එක තමයි මන්ත්‍රීවරයෙක් විදියට මේ සභාවට යෝජනා කරන්නේ. ඒකට හේතුව එදා සිරිමා වඩායස් බණ්ඩාරනායක මැතිතුමියගේ ඒ දේශීය වෙළඳ ප්‍රතිපත් ආර්ථික ප්‍රතිපත්තිය තුළ
අප රට තුළ නිෂ්පාදනය කරපු විශාල නිෂ්පාදන ප්‍රමාණයක් වගේම ආයතන විශාල ප්‍රමාණයක් පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ තුළ 1977 විවෘත ආර්ථිකයෙන් පස්සේ දිගින් දිගටම අඩපණ වෙලා වැහිලා ගියා. ඒ අඩපණ වෙලා වැහිලා ගියපු ආයතන ටික නැවත 2001 බලයට ආපු එක්සත් ජාතික පක්ෂ රජය නැවත මේවා විකුණලා දාන්න කටයුතු කරා මේ ආයතන බොහොම කුණු කොල්ලකට. ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා 2015 අපි හිතුවා මේ වෙනස් කරලා නැවත DSA නානායක යුගයක් ගේන්න එතුමලා උත්සාහ කරයිද කියලා. නමුත් එතෙන්දිත් ආර්ථිකමය වශයෙන් ගත්ත ප්‍රතිපත්තිය මේ රටට දිගින් දිගටම අහිතකර තත්වයක් තමයි බලපෑවේ කියන එක විශේෂයෙන් අපි මෙතෙන්දි සිහිපත් කරමු. එනිසා අපි කාර් රථය පිළිබඳව කතා කරොත් කාර් රථ මේ රටට මං හිතනවා තවත් අවුරුදු ගානකට අවශ්‍ය වාහන මේ රටේ තියෙනවා. ඒවට ඉදිරියේදී නැවත ඒ ගෙන්නන සීමාවල් ලිහිල් වෙයි. හැබැයි දේශීය වශයෙන් අපිට නිෂ්පාදනය කළ හැකි ගොඩක් දේවල් කෘෂිකර්මාන්තය පැත්තෙන් එකක් විශාල විනිමය ප්‍රමාණයක් අපේ රටේ නාස්ති වෙනවා. ආහාර අප රටට ගේන අපි හිතනවා අපිට දොඩම් ගෙඩියවත් ඇපල් ගෙඩියවත් නැති වුණාට ඊට විකල්ප මේ රටේ ඕන තරම් තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තට ගත්තොත් කහ ටික ඉඟුරු ටික මේ වගේ අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ගොඩක් එළවලු ටික මල් ටික පවා පිට රටින් ගේන තත්වයට අනිවාර්යයෙන්ම සීමා දාලා කෘෂිකර්මාන්තයේ දේශීය වශයෙන් වැඩි දියුණු කිරීම තුළ ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒකෙදි අපේ අර රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා වගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මීට වැඩිය වගකීමක් ගත යුතුයි. මේක ආණ්ඩුවද විපක්ෂයේද කියන එක නෙමෙයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හරියට කෙරෙනවා. සමහරක් කාලවලට ලූණු අවලා ලූණු ගොවියා අසීරුවකටපත් වෙනවා. මොකද ඒකට ප්‍රමාණයක් නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීමක් තියෙන්න ඕනේ යාලට වගා කරන ප්‍රමාණය පිළිබඳව ජනතාව දැනුවත් කළා. නිසි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඒකට හැම ග්‍රාම සේවා වසමක්ම නියෝජනය කරමින් ගෝජන සේවා දෙපාර්තමේන්තුව යටතේ කෘෂි පර්යේෂණ නිලධාරිවරයෙක් පවා මුළු දිවයින පුරා අපි පත් කළා තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණේ විදියට අන්නේ වගා කරන භෝගය මොකද්ද කියලා රටේ අවශ්‍යතාවයට අනුව කටයුතු කරොත් ගොවියත් පාරිභෝගිකයත් ආරක්ෂා වෙන වැඩපිළිවෙලක් ගෙනියන්න පුළුවන්. ඒ වෙනුවෙන් අද ජනාධිපතිතුමා මැදිහත් වෙලා කටයුතු කරනවා. වගේම කර්මාන්තය ගත්තොත් කුඩා කර්මාන්ත අපි මෙච්චර රබර් තියෙන රටේ බෝලය සෙල්ලම් බඩු ටයර් එක ඒ වගේම වීදුරු බෝතලේ කඩදාසි ටික පවා අද ගේන්නේ පිට රටින්. මේවා අප රට තුල නැවත නිෂ්පාදනය කරන යුගය ඇති කිරීම වගේම සංචාර කර්මාන්තය අප රටේ වැඩි වශයෙන් මේ උවදුරෙන් පස්සේ ඉදිරියේදී හොඳ කලක් එනවා. ඒ තුල අපිට වැඩි දියුණු කරන්නත් ඒ වගේම අධ්‍යාපනයේ පැත්තෙන් විශාල මුදලක් පිට රටට ගලාගෙන යනවා. විශාල මුදලක් මෙන්න මේ හැම පැත්තක්ම අපේ රට තුල අපි දේශීයව වැඩි දියුණු කිරීම තුල අපිට පුළුවන් වෙනවා දේශීය ආර්ථිකය ගොඩනගන්න. එදා 2015 රට බාර දෙනකොට ඩොලරේ අගේ තිබෙ 131කට. හැබැයි යහපාලන ආණ්ඩුවකින් පස්සේ අපි බාර ගන්නකොට 185කට වැඩි තැනකට ඩොලරේ ඉහළ යනකොට රුපියල දිගින් දිගටම බාල්දු වුණා 140කට ආසන්න වේගයකින් මේ කාලය අතලතුර රුපියල බාල්දු වෙලා තියෙනවා. එනිසා අපි රුපියල ශක්තිමත් කරන්න ඒ වගේම මේවැනි දැවැන්ත ලෝකෙම මේ කොරෝනා COVID-19 හමුවේ දනින් වැටලා තියෙන පසුබිමක මෙවැනි කාලෝචිත තීන්දුව తీරන ගැනීම තුල අප රට ආර්ථික වශයෙන් යහපාලනය තිබ්බේ අඳුරු අතීතයත් එක්ක කොරෝනා ව්‍යසනයත් දෙකම එකට කළා ආපුවාම ජනාධිපතිතුමාත් අගමැතිතුමා ප්‍රමුඛ අප රජය මට විනාඩියක් දෙන්න please give me one more minute. ඒ තුල තමයි අපේ මේ රට මේ විදියට නිසි හොඳ ආර්ථික කළමනාකාරීත්වයක් ඇති කරගෙන ඉදිරියට ගෙනියන්න හැකියාව ලැබිලා තියෙන්නේ කියන එකත් විශේෂයෙන් අපි සිහිපත් කරමු. ඒ වගේම තමයි අපිට තියෙන ගැටලු විදියට ගත්තහම දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපි මෙතනදී සිහිපත් කරන්න ඕන අපිට තියෙනවා පානීය ජල ගැටලු. වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව පානීය ජල ගැටලු.
පානීය ජල ගැටලුව රටේම විසඳනකොට ඒ සඳහා අපිට අපේ රට තුල අපි ලෝකෙට ණය නොවි වතුර ටික මේ වගේ දේවල් රටේ මාර්ග පද්ධති මේවා දියුණු කරන්නත් විශේෂයෙන්ම මේ ගෙනියන ප්‍රතිපත්තිය ඉතාමත් වැදගත් වෙනවායි කියන එකත් මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ වගේම අපේ ඉශාක් මන්ත්‍රීතුමා සහල් සහ වීමිල සම්බන්ධයෙන් කතා කළා. පැහැදිලිවම අපේ රටට අවශ්‍ය සහල් ටික මේ රට තුල තියෙනවා. එනිසා අපි යෝජනා කරන්නේ මේ වෙලාවේ සහල් ගෙන්නන්න කලබල විය යුතු නැහැ. දේශීය කුඩා වීමෝල් කරුවා දිරිමත් කරන්න ඕන. ඒ අයට ගන්න ණය මුදල පාවිච්චි කරන ආකාරය පිළිබඳව දැනුවත් කරන්න ඕන. ඒ කරමින් කුඩා මෝල් හිමියන් සහ මධ්‍යම පරිමාණයේ වීමෝල් හිමියන් ශක්තිමත් කිරීමත් තුල අපට රතු සහල් වගේ අපේ සහල් අතිරික්තයක් නැවත 2015ට පෙර තිබ්බ තත්ත්වයට ඇතිකල්ල රාජපක්ෂ යුගයේ දා තිබ්බා වගේ නැවත සහල් අපනයනය කිරීමේ හැකියාවක් පැහැදිලිවම තියෙනවා. ඒ තත්ත්වයට අපි නැවත ඒ යුගය ඇති කරන්න අපි කටයුතු කරමුයි කියන එකත් සිහිපත් කරමින් එදා ඒ නැවත අපි සහල් වලින් ස්වයංපෝෂිත රටක් ඇති කරන්න අපි කටයුතු කරමුයි කියන පණිවිඩෙත් මේලාදී ලබා දෙමින් විශේෂයෙන් දේශීය ආර්ථිකයේ නගා සිටවන්න අපේ ප්‍රතිපත්තිය මේ වසර පහ තුළ අපි ක්‍රියාත්මක කරන බවත් සිහිපත් කරමින් මට වේලාව ලබා දීම පිළිබඳ ස්තුතිය පුද කරමි. මගේ අදහස් දැක්වීම හමාර කර.
Thank you. Honorable SM Marikar, you have 6 minutes.
නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, විශේෂයෙන්ම අද උදේ මේ සභාව රැස් වෙච්ච වෙලාවේ ලංකාවේ ආර්ථිකය ඉතාම හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා, වී ෂේප් එකකින් ඉහළට යනවා කියලා මහා බැංකුවේ හිටපු අධිපතිතුමා මෙතන දැන් වර්තමාන රාජ්‍ය අමාත්‍යතුමා ඇවිල්ලා කිව්වා. නමුත් නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මේ වෙනකොට ලංකාවේ ආර්ථිකය දිහා බැලුවහම, ඕන ළමයෙකුට බැලුවහම තේරෙනවා රටේ සමස්ත ආදායමෙන් 44% පොලි වශයෙන් ගෙවන්න තියෙනවා. මීට අමතරව දැන් පෞගිය දවස්වල අනුමත කරගත්තු ට්‍රිලියන 1.3ක ණය ප්‍රමාණයටත් පොලි එකතු වුණාම මම හිතනවා තව 48%කට 50%කට විතර වගේ යයි කියලා. එතකොට රටේ ආදායමෙන් භාගයක් විතර පොලි ගෙවන්න වුණාම කොහොමද ජීවත් වෙන්නේ? දැන් ගෙදරකට රුපියල් 30,000ක් මේ ආදායම එනවා නම් මේ රුපියල් 50,000ක් ණය ගෙවන්න තියෙනවා නම් ඒකෙන් පොලිය ගෙවන්න තියෙනවා නම් මේ රුපියල් 50,000ෙන් කොහොමද ජීවත් වෙන්නේ? අන්න ඒ වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඊට අමතරව විශේෂයෙන්ම දැන් අපි මේ කොරෝනා වසංගතය නිසා මේ වසරේ අපේක්ෂිත සංචාර කර්මාන්තයේ ආදායම ඩොලර් බිලියන 5ක්. මම හිතන්නේ ඩොලර් මිලියන 500ක්වත් එයි කියලා ඉවරලා. එතකොට මේ 4.5 කොහෙන්ද හොයාගන්නේ? එතකොට ආදායම වැඩි වෙන්නේ නැතුව අපනයනයත් අඩු වෙලා තියෙන වෙලාවක ආනයනය පාලනය කිරීමෙන් කළ හැකි එකම දේ වන්නේ පොලී ගෙවන යම් ප්‍රමාණයක් අඩු කිරීම විතරයි. ඒ නිසා සමස්ත ණයබර ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 40ක ණය ප්‍රමාණයකට අදාළව ඩොලර් වලින් ගෙවන පොලිය තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ ඒක පාලනයක් වෙන අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැතුව පාලනය කරගන්න පුළුවන්. නමුත් ආදායමෙන් නැතුව කොහොමද මේක කරන්න කියන එක මට නම් තේරෙන්නේ නැහැ. ඒ නිසා දැන් දේශීය කර්මාන්ත දියුණු කරන එක හොඳයි, දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාව දෙන එක හොඳයි, ඒකට විදේශීය වෙළඳ පොලක් හදලා ඩොලර් අපේ රට ඇතුළට ගෙන්නන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපි දන්නවා මේවායේ සීමා මොනවද කියන එක අපි තේරුම් අරන්නේ නැහැ. අපේ ෆීසිබිලිටි රිපෝර්ට් එකක් හදලා නැහැ, අපේක්ෂා කරන්න පුළුවන් උපරිම ආදායම් මට්ටම මොකද්ද කියලා. අන්න ඒ නිසා අපට පේනවා මේ විදියට ණයවාරික ගෙවන්න තවත් ඒ පිටින් ණය ගැනීම හරහා නුදුරු අනාගතයේ දවසක රටේ ආදායමෙන් 100%ක් ණය පොලි ගෙවන තත්ත්වයට ආවම අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වෙලා යන තත්ත්වයකට එන්න නියමිතයි කියන එක විතරයි අපිට පේන්නේ. ඒ නිසා නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, දැන් අපට ඇවිල්ලා මේව කතා කරන්න පුළුවන්. මේව කතා කරාට වැඩක් නැහැ. මේව ජාතික ප්‍රතිපත්ති මත පිටුවලා වැඩ කරන්නේ නැත්තම් මේක එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් මත එක එක කාලවලට එක එක මේ ප්‍රතිපත්තින් හදාගෙන බැඳුම් කර වෙන්දේ සියේ සිට ණය ගැනීම දක්වා මහා පරිමාණ දූෂණ මේ සිදුවීමෙන් වෙන්නේ පොලි අනුපාතය ඉහළ ගිහිල්ලා ආදායම දිනු වෙන්නේ නැති හැබැයි ගෙවන්න වෙන පොලි වැඩි වෙන රටක් බවට පත් වීම විතරයි වෙන්නේ. ඒ නිසා නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, දැන් උදාහරණයකට දැන් කොවිඩ් වසංගතය ආපු වෙලාවේ සංචාර කර්මාන්තර වැඩිච ෂොට් එක අපිට කවර් කරගන්න තිබ්බා. අත වශයෙන්ම ලෝක වෙළඳ පොලේ ලංකාවට ගෙන්වන බොරතෙල් ප්‍රමාණය ඩොලර් බැරල් එක රුපියල් ඩොලර් 65 ඉඳලා 18 දක්වා අඩු වුණා. අතරම දැන් අපට විශාල ස්ටෝරේජ් ෆැසිලිටි එකක් නැති නිසා අපට තිබ්බා මේ මේ පොඩි රටක් වෙච්ච සිංගප්පූරුව එහෙම නැත්නම් නිතර භූමිකම්පා ඇති වෙන මේ ජපාන වගේ රටවල් අනුගමනය කරන ප්‍රතිපත්ති අනුගමනය කරන්න. ඒ තමයි ඒගොල්ලෝ අවුරුද්දටම ආනයනය ඇනුම් කරලා ඒගොල්ලන් ඩොලරයක් දෙකක් දීලා ස්ටෝරේජ් එම රටේදීම කරනවා. ඊට පස්සේ අවශ්‍යතාවය මත මාසිකව හෝ කාර්තිකව ලංකාවට ගෙනනවා. එහෙම අපි කරා නම් අපිට ඇත්ත වශයෙන්ම ඩොලර් බිලියන 3.7ක සේවිං එක අපිට කරගන්න තිබ්බා. ඉතින් ඒ ඔපචුනිටි එක මිස් කරලා මෙතන ඇවිල්ලා කියනවා වී ෂේප් එකක් ගැන කතා කරනවා. මෝඩිස් රේටින්ග් එක අනුව අපි ලෝකේ කොතනද ස්ථානගත වෙලා තියෙන්නේ. ඉතින් මේ යථාර්ථය තේරුම් අරගෙන මොකද හේතුව මේක අපි
ආන්නේ
ඔව් එතුමන්ලාන විදිහට කවුරු හිටියත් මේ වැඩේ කරන්න ඕනේ. ඒ නිසා අපි නියෝජ්‍ය කාරක සභාපතිතුමනි මේ කාර්යයට දැන් මෙතුමන්ලා දැන් බලයටපත් උනේ මේ අවුරුද්දේ ජාතික පාසල් 123ක් හදනවා කිව්වා. මේ අවුරුදු පහ ඇතුළත 1000ක් හදනවා කිව්වා. ඒ එහෙම කරන්නවා කියලා ඇවිල්ලා ඉස්සෙල්ලාම මොකටද අත තිබ්බේ? රටේ දරුවන්ගේ අධ්‍යාපනය දිනු කරන්න නෙමෙයි. ආපු ගාම පළවෙනි කැබිනට් මල රැස්වීම ඉඳලා 20 වෙනි සංශෝධනයක් කියනලා ඒකාධිපති රටක් බිහි කරන්න. දැන් අඩුමතරමෙන් මේ විස්ස කරන්න තියෙන හදිසිය 100 ඒ හදිසිය 100ට ගන්න නැහනේ. ඔය ජාතික පාසලක් හදන්න හදනක කෙසේ වෙතත් හදනකන් අඩු ගානේ නම් කරලා ගැසට් කරන්නකෝ. මොකද පළාත් සභාවල වලින් ওই පාසල් ඇදලා ගන්න ගියාම අමාරු වෙනවා. දැන් ආණ්ඩුකාර බලය තියෙන නිසා ජනාධිපතිපත් කරපු ආණ්ඩුකාරලා ඉන්න හින්දා මේ ජාතික පාසල් ටික ගැසට් කරන්න පුළුවන්. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියනවා බොරු බයිල ගහලා මාධ්‍ය සම්දර්ශන දාලා Tamanට කඩේ යන මාධ්‍ය හරහා එඩිට් කරලා Tamanට ඕන දේවල් දාලා මිනිස්සුන් අන්දන්න හැදුවට අවසානදී මොහොතක් එනවා කුස්සියට මේක දැනෙන්න ගන්නවා. එදිනදා හම්බ කරන් කන මිනිසුන්ට මේක දැනෙන්න ගන්නවා. රජයේ සේවකයාට පඩි ගෙවා ගන්න බැරි වෙන මොහොතක් එනවා. අතිකාල දීමනා ගෙවන්න බැරි මොහොතක් එනවා. ඒ මොහොත වැඩි කාලයක් නෙමෙයි මේ ණය වාරික ගෙවන්න ඒ පිට තව ගිනි පොලියට ණය ගැනීම හරහා අපේ ආර්ථිකයේ කුඩුපට්ටම් වෙන්න දෙන්නේ නැතුව මේ ඉන්න ආර්ථික ඔස්තාද් මහත්වරුන් අපි ඉල්ලා හිටනවා ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙලක් හදලා අපනයනේ පාලනය කිරීම විතරක් ඔක් කරන්න බෑ. මොකද මේ අපනයනේ ආනයනේ පාලනය කිරීම විතරක් කරන්න බෑ. ආනයනේ පාලනය කිරීම සදාතනික දෙයක් නෙමෙයි. ඒක යම් කිසි කාල රාමුවකට විතරයි කරන්න පුළුවන්. මොකද රටවල් එක්ක මේ වෙළඳ ගිවිසුම් ගහද්දී අපට අපනයනය කරලා ආනයන නොකර ඉන්න බෑ. ඒ නිසා යම් ප්‍රතිශතයක් කරන්න වෙනවා. ඒ නිසා මේ ණයබරතාව ඉහළට යන්නේ නැතුව ඊට වඩා අඩු මට්ටමකට පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙලක් කරන්න කියලා අපි ඉල්ලා සිටින්නේ. මගේ කතා අවසන් කරන බොහොම ස්තුතියි.
Thank you.